ආයි බන් සුබ සන්දෑවක් අදත් සිකුරාද දවසේ හහාපුරක් කියලා අපි මේ වැඩසටහන පටන් ගන්න යන්නේ සිකුරාද දවසේ ඉතින් අපි මේ අවුරුද්දත් ගෙවිලා දෙවෙනි මාසෙටත් අපි ළඟා වෙලා තියෙන්නේ දෙවෙනි මාසෙත් දැන් භාගයක් විතර ගෙවිලා ඉවරයි ඉතින් කාලය ඉතාමත් වේගින් ගෙවිලා යනවා ඒ කොහොම වුණත් අපි මේ අවදි සිකුරාද දවසේ අපි මේ විදිකාවට පැමිණෙන්නේ මේ මෙදිරියට පැමිණෙන්නේ සතියෙම තිබුණු බොහොම කලබලකාරී ගතිය පොඩක් අවසන් කරලා අපි ශ්‍රී ලාංකිකයන් විදියට පොඩක් එකතු වෙලා විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට අදාළ වූ කරුණු මාතෘකා අපි වැඩසටහන් තුලින් සාකච්ඡා කරලා බොහොම ලස්සන සංවාදයක් ඇති කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අදත් අපේ අසන්නන් අපි සමග සම්බන්ධ වෙලා ඇති කියලා. මම හිතන්නේ මගේ මිතුරා කලන සම්බන්ධලා ඉන්න අයිබෝන් කලන.
අයිබෝන් චාමික.
ඔව් අපිට ඇත්තටම මේ අද මුලින්ම මේ කරනවා වගේ හරියට තේමා වාදනය මේ ප්ලේ ගන්න බැරි නෑ කමක් නැහැ අපි මේ පොඩක් වෙනසක් තියෙන්නත් එපා නේද අද පොඩක්
අපි දැත්තන පොඩි පමවලා පැවිනි
ඔව් ඒක තමයි කමක් අපි වැඩසටහන දිගටම කරගෙන යමු කලින් ඉතින් මේ ඉස්සෙල්ලා අපි ගීතයක් අහලා අපි මේ වැඩසටහන ඉතුරු කොටස කරගෙන යමු
ඊරට මගේ රට මා ඉපදුන රට හැදින වැඩින රට මගේ මමවුරට සරු පස පුළුවින් මෙහි බිඳු අහසින් සරු පස පුළුවින් වෙහි බිඳු අහසින් මිනි කැත මුතු එත මගේ සිරි ලක එත මීරක මගී රට මායිප දුන රට ඇදෙන වැදෙන රට මගීම මව් රට මීරක මගී රට මායිප දුන රට ඇදෙන වැදෙන රට මගීම සිරි ලකගෙන ලොවට කියමි මම මගේ සිරි ලකගෙන ලොවට කියමි මම සුර පුර යක් වෙන ලොවේ මෙනි නැත මීරට මගේ රට මායිප දුන රට ඇතෙන වැදින රට මගේම මව් රට මීරට මගේ රට මායිප දුන රට ඇතෙන වැදින රට මගේම මව් රට එදිතර කම ඇති කම්මැලි කම නැති එදිතර කම ඇති කම්මැලි කම නැති ළමයි සිටින රට මගේ මේ කිරි ලක මේ රට මගේ රට මායිප දුන
මාලනි මුලසිංහල මහත්මිය ගායනා කරන ඉතාමත් මීරු ගීතයක් මේ ගීතය ඇත්තටම අපිට මතකයි පාසල් කාලයේදීත් ඉතාමත්ම කියන්නේ ආසාවෙන් අසපු ගීතයක් විශේෂයෙන්ම අපේ ජාතිය ගැන රට ගැන අපිට ගොඩක් හැඟීමක් එක්කමක් ඇති කරන ගීතයක්. ඉතින් මේ ගීතයත් එක්ක අපිට ඇත්තටම මේ පෙරවදනක් ගන්න හිතුණා මොකද මේ දවස්වල තමයි විශේෂයෙන්ම දැන් ඡන්දේකුල් ළඟ එනවා ඊටත් වඩා වැඩිය ගොඩක් කතා කරන්න හිතුණු දෙයක් තමයි මේ නිදහස් දිනය අපේ 70 වෙනි නිදහස් දිනය පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා අපි සැමරුවා දවසේ 48 නිදහස ගතට පස්සේ මම හිතන්නේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා මේ අපිට පුළුවන්කම ලැබුණා 70 වෙනි නිදහස් දිනේ සමරන්න. ඉතින් මේ අවුරුදු 70ක් ගියත් අපි ඇත්තටම කල්පනා කරන්න බලන්න ඕන අපිට සැබෑ නිදහසක් ලැබුණා තියෙනවද කියලා. විශේෂයෙන්ම අපි ඒ ඉංග්‍රීසින්ගෙන් යටත් විජයවාදීන්ගෙන් ඒ ලැබූ නිදහසට වඩා මට පෞද්ගලිකව හිතෙන්නේ තරුණෙක් විදිහට අපිට ලැබිලා තියෙන නිම නිදහස අපිට ලැබිලා තියෙන්නේ විශේෂයෙන්ම ඒ 30 වසරක කිවුරු යුද්ධය නිමා කිරීමෙන් පසුව ලබාගත්තු නිදහස. ඉතින් ඒ 2009 මේ මාසේ 18 වෙනිදා තමයි අපි ඒ කුරු තත්ස්වාදුවෙන් අපි රට නිදහස් කරගත්තේ. ඉතින් අපිට විශේෂයෙන්ම තරුණෙක් විදියට අපි මගේ ජීවිත කාලෙම ගිවිලා ගියේ ඒ කාලයත් සමග. ඉතින් අපිට මට ඇත්තට පෞද්ගලිකව විශේෂයෙන්ම දැනෙන නිදහස තමයි ඒක. ඉතින් අපිට විශේෂයෙන්ම කතා කරන්න හිතුණු කාරණයක් තමයි පසුගිය දවසක විශේෂයෙන්ම මේ බිතාන මහ කොමසක් මහස්කෝ මේ කුමරසාරි කාලේ ආරයි ඒ බ්‍රිගේඩි වෙරෙවුකු බ්‍රිගේඩි වෙරෙවුකු අතර මේ අන්තර්ජාලය ගොඩක් ඒ සිද්ධිය ප්‍රසිද්ධ වුණා කලන බත් දකින්න නැති අර බෙල්ල කපනවා වගේ සංඥාවන් නිකුත් කරලා ඊට පස්සේ මේ ඒක නිසා බොහොම විශේෂම මාධ්‍යාලා ගොඩක් ඊට පසුව අපේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කරා ඒ බ්‍රිගේඩියතුමාගේ මේ මේ සේවාව අතිටුවන්න. ඉතින් ඒ පිළිබඳව ගොඩක් කතා බහ ලකුණා එක.
ඔව්චාමික මේ නමුත් මම හිතන්නේ නිවේදනයේ ආයත් ජනාධිපතිතුමා මැතිවරණ අතිටෙව්වා.
ඔව්.
නමුත් මම හිතන්නේ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන ප්‍රබලත්වය බලන්න. ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඇත්තට ලොකු මේ මේ පැල්ලක් ඇති වෙයි කියලා. නමුත් දැන් ඔබ අන්තර්ජාල කියලා බැලුවොත් මුහුණ පොතේ මේ ගොඩ දෙනෙක් ඒකට සහයෝගය පළ කරලා තියෙනවා. සමහර කට්ටිය විවේචනය කරලා තියෙනවා. නමුත් මේ මේ ආණ්ඩුවටත් කිසියම් ප්‍රකාශයක් නිකුත් නොකර ඉන්න බැරි තැනට ඒක සමාජ මාධ්‍ය ජාල වලින්ම උස්සලා තිබ්බා.
ඔව්, එතන මේ කියන්නේ ඔහු කතා කරත් ඔහුගේ නම ප්‍රියංකර ප්‍රනාන්දු මේ බ්‍රිගේඩියවරයෙක්. ඉතින් ඔහු අපේ මේ මානුෂික මෙහෙම කාලේ ගොඩක් මේ කැපීම් කරපු සොල්දාදුවෙක්. ඒ කාලේ කෝපරවරයෙක් විදියට තමයි හිටියේ. මට මතක තියෙන විදියට මේ මුලතිව් වලට කිට්ටුව මතක ඇති අර මේ දෙමළ මේ කියන්නේ මිනිසුන් මුදා ගැනීමේ කටයුතු අපේ නිරත වෙන සිදු වුණා. අපේ මේ කියන්නේ ප්‍රභාකරණ ඇතුළේ කණ්ඩායම ඔවුන්ගේ අර මේ ජනතාව මේ තබා ගත්තේ තමන්ගේ කියන්නේ තමන්ට පහර දීමට තමන්ට මේ ජනතාව තමන්ගේ මුරාවියක් විදිහට භාවිතා කරා නේද. ඉතින් එතෙන්දී ඒ බේරා ගැනීමේ කටයුතු වල නිරත වුණා. මම මට මතක විදිහට ඔහු මේ මේ 591 වෙන මේ සේනාංකේ 11 වෙනි ගැමුණු බලකායේ තමයි සේවය කරමින් සිටි ඒ කාලේ. ඉතින් ওই කාලේ තින් අර මේ මේ විද්‍යා තිබුණත් එක්කම මේ දෙමළ වැසියන්ට විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය අවශ්‍ය මේ ද්‍රව්‍ය ලබා දීමට තමන්ගේ මිතුරන් පවා එකතු කරගෙන කණ්ඩායම් විසින් මේ ලොකු සේවාවක් කරා. ඉතින් ඔහු ජාතිවාදීයෙක් කියලා හඳුන්වන්න සමහර ප්‍රසුස්වා කරන හැම පුද්ගලෙක් නෙවෙයි. විශේෂයෙන්ම ඔහු තමන්ගේ රටට ලොකු සේවාවක් කරපු පුද්ගලෙක්.
ඔව්, අනිත් එක චාමික එක සිදුවීමක් අල්ලා සහ එක්තරා ඒ මොහොතක වෙච්ච දෙයක් අල්ලාගෙන ඒ සමස්ත ක්‍රියාව විවේචන ලක් කරන්නවත් සමස්ත ක්‍රියාවම එතනින්ම තමන්ගේ අර්ථ නිරූපණය ලක් කරන්නත් මම හිතන්නේ කාටවත් අයිති නැහැ. මම මේ නිතරම කියන දෙයක් තමයි ඒ එක්තරා ඒ මිනිත්තුකදී බලන්න එපා, ඒ සම්පූර්ණ පින්තූර දිහා බලන්න.
ඔව්, ඒ කියන්නේ සිදුවීමටත් ඉස්සෙල්ලා ඔහු ඉතාමත් විවේචීලි සහගතව ඒ මේ උද්ඝෝෂ මේ කරපු කට්ටිය ඉස්සරහට ගිහිල්ලා පහදලා දෙන උත්සාහ කරා. මම දැක්ක එක සමහර පුද්ගලෝ මේ අපේ ශ්‍රී ලංකාවේ කොටිය පාගලා දාන. මම හිතන්නේ ඒවට තමයි මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. කියන්නේ අපි රජයක් විදියට
තහනම් කරපු සංවිධානයක්.
ඒක තමයි අපි රජයක්
විදියට ප්‍රධානම නගරයක
ඔව් බිතානියට බලපෑම් කරන්න ඕන. මෙහෙම දේවල් මොකද රටක කොටියක් මේ පාගලා මේව කරන්න මම හිතන්නේ කාටවත් අවසර නැහැ. උද්ඝෝෂණයක් කරන්න පුළුවන් බෝඩ් ලෑලිකක් උසගෙන ඒක ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අර සීමාව පනින්න නොදී ඒක මේ බලා ගන්න එක මම හිතන්නේ අපේ රජයේ තිබුණේ මම හිතන්නේ ඒ පියවරක් විදිහට ඒ පියවර ගන්න. විශේෂයෙන්ම මේ එක වීඩියෝ එකක් දැකලා අපේ මේ අමාත්‍යංශය කියන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ කරපු මේ උපදේශකවරයෙක් විදිහට තමයි එතුමා වැඩ කරේ. ඉතින් එතුමාගේ කියන්නේ සේවයෙන් නිරපා දැම්මත් ඒක පරිශීලනය කළා තමයි කරන්න ඕනේ. ඒක පාට කළා පරිශීලනය කළා හරියන්නේ නැහැ.
ඕ, නමුත් අන්තිමේදී මම හිතන්නේ තීරණ අතිරුවා. නමුත් ඒක මම හිතන්නේ වෙච්ච සිදුවීම මෙච්චර හොඳ සිදුවීමක් නෙවෙයි චාමික. එක්තරා අතකින් අපි විදේශ මාධ්‍යවලත් ගොඩාක් ප්‍රචාරණ ලක් වුණා. ඊට වගේම මේ මම හිතන රජයක් විදිහට එච්චර ඉක්මන් තීරණ ගන්න හොඳ නැහැ නේද? ඒක පාට සේවයෙන් නිරපන්න කිසිම පරීක්ෂණ නැතුව එහෙම කරන්නේ මොන ලෝකෙද?
අනිවාර්යයෙන්.
ඕ චාමික, අපි තවත් මියුරු ගීතයකට ගිහිල්ලා මේ අපි වැඩසටහන කරන්න යමු. නමුත් මේ අපි පොඩි ඉඟියකුත් දෙමු අපේ ඊළඟට වෙන්න යන දේ ගැනත්.
ඔව් අනිවාර්යයෙන්ම. අයි බලාපොරොත්තු වෙලා විශේෂ සාකච්ඡාවක් කරන්න මේ මේ විරාමෙන් අනතුරුව මේ ගීතෙන් අනතුරුව අයි බලාපොරොත්තු වෙන හවුස් සමග සාකච්ඡා කරන්න මේ සත්‍යයකට කලින් පැවති අපි වැඩසටහන තුල අපිට ඒක මේ කරගන්න බැරුණා. නමුත් අදයි බලාපොරොත්තු වෙනවා මේ විශේෂ පුද්ගලයා සමග මේ සමග සාකච්ඡාව මේ ගීතෙන් අනතුරුව කරගෙන යන්න.
ඔව් අපි නැවතුම් තනියම පටන් ගමු චාමික.
අනිවාර්යයෙන්. තේමා වාදනය සමග මං හිතන්නේ අපි අසන්නන්ට යම් කිසි යෙගයක් ඇති අපි අද කාත් සමග මේ සම්බුත් සාකච්ඡාව කරන්න කියලා. විශේෂයෙන්ම අද ලංකාවේ ගොඩක් කතා බහට ලක් වෙන මාතෘකාවක් පිළිබඳව තමයි. කියන්නේ අපිට අපි පොඩි කාලේ ඉඳන් ටිනාට බල්ල බල්ලා
කාලයක් යනකොට අපි ටීවී එක අතෑරියා.
අතෑරියා. ඊට පස්සේ එකට මං හිතන්නේ අර අතෑර ගියපු තරුණ පිටිස සහ යම් කිසි කියන්නේ වෙනස් නිර්මාණයක් ආසාවේ පිපාසයකින් මේ හිටපු පිරිසට මම හිතන්නේ මේ වෙනස් නිර්මාණයක් එක්ක නිර්මාණයක් ආවා. මේ තේමා ගීතේ තමයි අපිට වාදිනේ උනේ කූඹියෝ. මම හිතන්නේ නාට්‍ය නම කිව්වට පස්සේ කවුරුත් දන්නවා ඇති අපි මොකද්ද ගැන කතා කරන්න කියලා. අද අපිට පුළුවන්කම ලැබුණා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා සමග ලක්මාල් ධර්මරත්න මහතා සමග මේ දුරකථනෙන් සංවාදයක් කියන්නේ මේ මේ දුරකථනේ සම්බන්ධ කරගන්න. ලක්මාල් මහතා ඔබ අපි සමග සම්බන්ධලා ඉන්නව නේද?
අයිබෝන්
ලක්මාල් ඇත්තන බොහොම විශ්වති. මං දන්නවා ඔබ බොහොම කාර්යබහුල පුද්ගලෙක් විශේෂයෙන් මේ දවස්වල නේද? ලක්මාල් අපි මෙහෙම පටන් ගමු කතාව. ඇත්තරම මේ අටුවා ටිකා නැතුව ඔබ කියන්න පුළුවන්ද මේ කූඹියෝ නිර්මාණයේ මෙතරම් දුරට ප්‍රේක්ෂකයන් අතරට ගියේ ඇයි?
මම හිතන්නේ අර කාලයක් තිස්සේ තිබුණු එකම ෆෝමියුලා එකේ තෙන්නාට්‍යයකට පිටින් තෙන්නාට්‍යයක් එහෙම අංක එක. ඒ සාමාන්‍යයෙන් අපේ පහුගිය කාලේ පුරා හෙලිච්ච කතා රටාවක් තිබුණා. ඒ අපි පෞලේ කතා, රාජ්‍ය කතා මේ වගේ පොඩි ෆෝමියුලා එකක් තිබුණා. ඉතින් ඒ ෆෝමියුලා එකට පිටින් මං හිතන්නේ ගොඩ කාලයකට පස්සේ ආපු ඩ්‍රාම එකක් කූඹියෝ. අනිත් එක තමයි මම හිතන්නේ දැන් ලංකාවේ ඕඩියන්ස් එක ගත්තත් විශේෂයෙන්ම කූඹියෝ ගොඩාක් ජනප්‍රිය තරුණ මේ ඩිජිටල් මීඩියම් ෆලෝ කරන ඕඩියන්ස් එක අතරේ. ඉතින් ඒගොල්ලන් ගොඩක් කරලා ලෝකේ දේවල් බලනවා. එතකොට දැන් පුද්ගලිකව ගත්තොත් මමයි දමිතා හැම වෙලාවෙම ලෝකේ මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන එක ගැන හරි අවදියෙන් ඉන්නේ. අපි ලෝකේ ටෙලිවිෂන් සීරීස් ෆිල්ම් හැම එකක් වෙනම අපි හරි අප්ඩේට් වෙනවා. ඉතින් මං හිතන්නේ එතකොට අපි දැන් අර අපි ලංකාවේ හැදී හැමදාම අර ලංකාවේ හැදී ටෙලි ඩ්‍රාමස් ගොඩක් ආවා කියලා අර ප්‍රේක්ෂකාගාරය නැවත ආපහු එන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ ඊට වැඩි තියෙන ජාත්‍යන්තර අත්දැකීම් ගන්නවා. අපිට ඒ ප්‍රමාණයට නොවුනත් ආසන්න වශයෙන් ඒ හැබැයි ඒ යම් යම් ගති ලක්ෂණ සහිත ටෙලිවිෂන් සීරීස් එකක් කරන්න පුළුවන් වීම තමයි මම හිතන්නේ එක පාරට මෙච්චර ලොකු ඔඩියන්ස් රියක්ෂන් එකක් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එන්න හේතුව මම හිතන්නේ ඒක කියලා.
මං කියනවා දැන් ලක්මල් අපිත් දැන් ප්‍රේක්ෂකයන් විදියට අපිත් කැමති ලංකාවේ නිර්මාණයක් බලන්න. දැන් ඒ වුණාට පස්සේ අපිත් බලනවා විවිධත්වයක් තියෙන දෙයක්. කියන්නේ රසිකයන් වුණත් පිපාසයක ඉන්නේ ඔබ දන්නවා. දැන් අර අන්තර්ජාලයේ කියන්නේ මේ තියෙන IMDL කියන්නේ රිසලෂන් අනුව අපේ කූඹිය නිර්මාණයට මේ මං හිතන්නේ ලොකු හර්පිසන් බ්‍රේකින් බෑඩ් වගේ නිර්මාණත් වඩා ඔබට මේ සහතියක් හම්බලා තිබ්බා. මං හිතන්නේ ඒක ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් එක්ක හම්බුණු මේ සම්මානයක් නේද? කියන්නේ මිනිස්සු බලන් ඉන්නේ මොකක් හරි වෙනස් දෙයක් වෙනකම්. ඔබ හිතනවාද මේ මාධ්‍යයන් හරියට මේ 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 රසිකයන් ඉල්ලන දේ හරියට අවබෝධ කරගන්න නැති හින්දාද කියලා මෙච්චර කාලයක් මේ වගේ නිර්මාණයක් එළියට එන්නේ නැති වෙන්න හේතුව?
මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒකේ කියන්නේ එකක් ඔය IMDb ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. IMDb කියන ඉන්ටර්නෙට් මූවි ඩේටාබේස් එක ඉන්ටර්නෙට් මූවි ඩේටාබේස් කියලා තනින්නවනවා. ඒක ඇත්තටම ඒක මේ අපේ වගේ රටවල් වල තියෙන අපි හදන පොඩි නිර්මාණ වලට වැඩි ඒක ජාත්‍යන්තර ඒ කියන්නේ ලෝකයේ පුරා ශ්‍රේෂ්ඨ වෙන නිර්මාණ වල තමයි ඒක රේටින්ග් එක කැල්කියුලේට් කරන්නේ. ඉතින් ඒක ඡන්ද පදනමක් තියෙන්නේ. දැන් අපේ අර ලංකාවේ අපි විදිහෙන් ඡන්ද දෙන අපි තිතා ආදරේ අපේ ඩ්‍රාමේ තිතා ආදරේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මම දැක්කා 10 out of 10 අර 10න් 10ම මේ ලකුණු දෙන එකට.
නෑ මං කියන්නේ අර ඉතියා ආදරෙම තමයි ලකුණු ටික දීලා තියෙන්නේ. ඔව්. කියන්න ලකුණු. ඔව් කියන්න ලක්මල්.
ඉතින් ඒකත් එක්ක අර මං හිතන්නේ ඒක ඇති ගොඩාක් උඩට ඇවිල්ලා තියෙන නමුත් අපි බැලුවොත් එන්නේ ඡන්ද ප්‍රමාණය අපිට ලංකාවේ අපේ සිංහල කතා කරන ශ්‍රී ලාංකිකයන් අපිට ඡන්ද දෙන්නේ ඒක නිකම්ම නේද. අපේ ඡන්ද 11,000 වගේ අතර ජාරක් තියෙන්නේ. නමුත් අපි අනිත් නිර්මාණවල තියෙන ආවිශාල ඡන්ද පදනමක් තියෙනවා. ඉතින් ඒ සහ සමහරලාට ඒගොල්ලෝ අර අපේ වගේ ඉමෝෂන් එකකින්ම නෙමෙයි වෝට් කරන්නේ. අපේ පොඩි ආදරයක් ඇතුළේ අපේ වෝට් කරන්නේ මේ ගොඩ කාලෙකට පස්සේ ඒගොල්ලෝ ඉතා ආදරය කරන ග්‍රාමයකට බවට පත් වෙනවා කුඹිය. ඒක නිසා ඒක එක ඉක්මසර නාලිකා ගැන හපු එක ඇත්තම කතන්දරේ ගත්තොත් එහෙනම් මම ඉතා විවෘතව කියන මම මේ දෙකෙන් කරකම කියන තියෙනවා. ලංකාවේ නාලිකා වලට නෑ ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂකාගාරය පිළිබඳව රිසර්ච් එකක්. ඒක අපිට තේරුනේ අපි කූඹිය අරගෙන ගියපහම ගොඩාක් නාලිකා වලින් කියව දෙයි තමයි අපිට ඕගොල්ලන්ට පොඩි ගාණක් තමයි දෙන්න පුළුවන් මේ වැඩේ හොඳයි. මොකද ඒක ලංකාවේ නිසා මේ වගේ බලන්නේ නැහැ. ඉතින් මේවට රේටින්ග්ස් වැඩි වෙන්නේ නැහැ කියලා. දමිතකයි මතයි අපිට තියෙන මට විශේෂයෙන් මට ඇඩ්වර්ටයිසින් ඇතුළේ තියෙන අත්දැකීම් ඇතුළේ මට විශ්වාසයක් තිබුණා නෑ මේක වැඩ කරනවා කියන එක. නමුත් ඒක තේරුම් කරවන්න තරම් රිසර්ච් එකක් මං හිතන්නේ බොහෝ විට කිසිම නාලිකාවකට නෑ. ඉතින් අපි ඊට පස්සේ විශ්වාස කරලා කූඹිය දැම්මහම අපි ඒගොල්ලෝ පිටුපස නැති විදිහට අක්කම extra level එකකින් අපිව පිටුපස level එකට වැඩි ගොඩාක් වැඩි ප්‍රේක්ෂකයන් එක ගත්තා. මම හිතන්නේ නාලිකාවලට හරි ක්‍රමවේදයක් තියනවා නම් තමන්ගේ ප්‍රේක්ෂකයව කපල කොටලා බලන්නේ යා මොකටද ආසත්තටම එයාගේ දැන් මේ වෙලාවේ රුචිකත්වයේ කොහෙද තියෙන්නේ කියන එක. ඒ අපේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ අර ස්ටොප්ස් පුරවගන්න දාන මොනවා හරි එකක් දාලා ඉන්න නිර්මාණ කාර්යයන්ට ගෙවන්න තියෙන අඩුම ගණන් ගෙවලා ඒ මිනිස්සු අතිශයින් අසරණ වෙලා මොනවා හරි හදලා දාන්න වෙලා ඒ පැය භාග ෆිල් කරන්න වෙච්ච ඔය අපි දකින ටෙලිවිෂන් එකේ ඒ අමාරුව අපිට අත්විඳලා තියෙන ඒ හින්දා. නැතුව මම හිතන්නේ ඉතා දක්ෂ නිර්මාණකාරයෝ ඉන්නවා අපිට වැඩි ඉතා දක්ෂයි ඉන්නවා. ඉතින් වැඩේ තියෙන ඒගොල්ලන් නිර්මාණ කරන්න අවශ්‍ය වෙන වපසරියක් දෙන්නේ නැති එක. දැන් මගේ නිෂ්පාදක අසංක දොරන්ට එන්න ගත්තොත් එහෙම එයා ඒව ගැන මුකුත් හිතන්නේ නැතුව මට පරිමලි දහස දෙන්නා මට සහ දමිතට මේ වැඩේ අපිට අවශ්‍ය විදිහට කරන්න. ඉතින් ඒකෙහිින්ද තමයි මම හිතන්නේ අපිට මෙච්චර ප්‍රේක්ෂක විචාරයක් මේ මොහොතේ ඔබ නවතිලා තියෙන නිසා කතා කරන්නේ. මම හිතන්නේ ඒ අපි හදපු දේ තියෙන ක්වලිටි එක සහ ඒක තියෙන ඒ ගුණාත්මකභාවයත් එක්ක කියලායි මට හිතෙන්නේ. ඉතින් නාලිකාවලට නෑ අන්න ඒක අඳුරාගෙන ඉන්නේ ක්‍රමවේදයක්. ඒක මාර අවාසනාවක් නිර්මාණකාරී විදිහට අපේ
නිර්මාණයක් දිය දැක්කම ඇත්තරම තේරෙනවා යම් කිසි මහන්සියක් ඒකට වෙලා තියෙනවද කියලා. දැන් ඔබ බැලුවොත් අපි සාමාන්‍ය නිර්මාණයක් දැන් ලංකාවේ යන්නේ ටෙලි නාට්‍යයක් අපි නිකමට හරි බැලුවොත් ඒකට ලොකු අවධානයක් යොමු කරන් බලන්නේ නැහැ. නමුත් දැන් ඔබේ නිර්මාණයත් එක්ක මම දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම මේ සියුම් තැන් පවා හරියට මේ විශ්ලේෂණයකට ලක් වෙනවා. මම හිතන්නේ ඒක ඔබට අසාධාරණයක් වෙන්න පුළුවන්. එක අතකින් මම දැක්ක මේ ළඟදී මේ බස්ලින් කතන්දරේ නේද ලොකු කතාවක් වුණා මේ. ඔබතුමාට යම්කිසි පැහැදිලි ඒ කියන්නේ
ඔබ මම කියන්නේ
ඔව් ඔකියා ලක්මල්
ඔව් මම කියන්නේ මම ඉත ආදරෙයි එකට. ඒ කියන්නේ මම බස්ලින් කතන්දරේට රියැක්ට් කරා. මොකද හේතුව අර ඒකට ඒ බස්ලින් කියන්නේ මතු කරපු සහෝදරු නෙවෙයි. නමුත් පහලින් කමෙන්ට් කරපු කීප දෙනෙක්ගේ යම් දේශපාලනයක් ගේන්න උත්සාහ කරා. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි හැම දෙයක්ම දේශපාලනීකරණය කරනවා. හේතුව අපි බොහෝ ගොඩක් වෙලාවට අපේ රටවල් වල හැදෙන දෙයක් තමයි අපිට ස්වභාවික කියවීමක් නැහැ. අපි ඇතුලේ ගොඩ නැගෙන අපි තියෙන මේකට සමාන්තරව තමයි කියවන්නේ. ඉතින් ලංකාවේ දේශපාලනය කියන එක කැන්සර් එකක් වගේ හැමතැනම ගිහිල්ලා තියෙනවා. එතකොට මිනිස්සු ස්වභාවයෙන් පුරුදු වෙලා ඉන්නවා තමන් දකින ඕනම දෙයක් දේශපාලනයට සමාන්තරව කියවන්න. ඒක නිතර හැම සිද්ධියක්ම දේශපාලනයට බලපෑමෙන් තමයි වෙන්නේ කියලා. ඔව් එහෙම තමයි. නමුත් ඒක ඒ තේම විදිහ නෙවෙයි. හැම දෙයක් ඇතුළේම තියෙනවා දේශපාලන විදිහ. ඒකයි මම කියන්නේ. නමුත් මම ඉතා ආදරෙයි ඒ වැඩේට. හේතුව ඒක ඇතුළේදි තේරෙනවා සමහර ඇත්තම කතන්දරේ සමහර මිස්ටේක්ස් මට හිතෙන්නේ ඉවල කී වතාවක් බලලා මේක හොයාගත්තා කියලා. කිසිම හේතුවකට ඒක පළවෙනි වතාවට
මම හිතන්නේ නිර්මාණය බලලා ආපහු සරේ පස්සට කියලා බලනවා.
ඒ කියන්නේ මම දැන් ඔය බස්ලේන් කතන්දරේ මගේ එඩිට දවිත ගත්තොත් එහෙම දවිතට ගාමනේ අපි කියන්නේ දවිතගේ ඇහෙන් පයින් නෑ මුකුත් කියලා. ඉතින් බස්ලේනක දවිතට අහුවෙලා තිබිච්ච නැතිය. මොකද ඒක තියෙන්නේ අපි ඉන්නත අපි කැමරා එක දාලා තියෙන්නේ අපි කියවන පැත්තට අනිත් පැත්තේ අපි ඔපොසිට් සයිඩ් එකේ ඉන්නේ. ඉතින් ඒක පවා කියවලා ඒක ලොකු මාතෘකාවක් විදිහට ගෙනාවේ. ඉතින් මම හරි ආදරේ ඒකට. හේතුව ප්‍රේක්ෂක ආධාරයක් ඒ ප්‍රමාණයට දැනුවත් වෙනවා කියන්නේ ප්‍රේක්ෂකාගාරයක් ඒ ප්‍රමාණයට නිර්මාණයක් ගැන හොයනවා කියන්නේ සා නිර්මාණකරුවව නැවත නැවත ප්‍රශ්න කරනවා කියන්නේ ඔයා මේක මෙහෙම කෙරුවද ලකාවට මෙතන වැරදිලා එහෙම ගොඩක් කට්ටිය ලියනවා ඔන්න ලකා මේක නාගත්ත මෙතන හරි සතුටු වෙනවා. මොකද හේතුව මම අර දවසකුත් කිව්වා අර මේ මොකක් හරි එකට මේ ඉන්දික පොඩිපෙක කියලා ඔය කූඹියෝ ඉතා බැඩ්ලිස ප්‍රශ්න කරන සහෝදරයෙක් ඉන්නවා ඉන්දිකයි මොකක් හරි ගැන ලියලා තිබ්බහම මම කිව්වා මං හරි ආදරෙයි මේකට. මොකද හේතුව පින්නාට්‍යයක් බලලා කාල විදිය දන්නවා කදී මං හරි ආසයි ඒක ගැන ප්‍රශ්න ටිකක් අහනවාට කියලා. හේතුව නිර්මාණකාරයෙක් විදියට මටත් දමිතටත් විශ්වාදරයේ අසංකටත් මම හිතන්නේ ස්වාධීන රූපවාහිනියට අපි හැමෝටම අපේ අනිත් ශිල්පීන් ශිල්පීන්ට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රේක්ෂකව නැවත නැවත බලමින් ප්‍රශ්න අහන නිර්මාණයක් අපිට හදන්න පුළුවන් වීමට කණ්ඩායමක් විදියට. ඒක මම කියන ඉස්සරහටත් එහෙමම කරන්න මහේකට විතරක් නෙවෙයි අනිත්යටත් පුළුවන් නම් ඒ දේම කරන්න. හේතුව දැන් අපිත් බය වෙලා ඉන්නේ තව වැඩක් කරනකොට කොච්චර අපි සැලකිලිමත්
වෙන්නද සමෙන් ඕනද කියලා නේද. ඔව් දමිත මේ මම ඔබතුමා ඇත්තම දැක්ක හොඳ ගුණාංගයක් තමයි මේ තමන් ක්‍රෙඩිට් එක තනියෙන්ම භුක්ති විඳින්නේ නැහැ කිසිම වෙලාවක. මම ඔබතුමාගේ ගොඩක් මේ ඉන්ටර්විව්ස් ගොඩක් දැක්කා නිතරම කියනවා ඒ සම්පූර්ණ ක්‍රූ එක වගේම දමිතට ඉතාම ඉහළින් ඔබතුමා ක්‍රෙඩිට් එක දෙනවා. කවුද මේ දමිත කියන්නේ?
දමිත කියන්නේ ඇත්තම කතන්දරේ මම පොඩි ටිකක් විනාඩි දෙකක් කරන් කිව්වොත් එහෙම මම රැකියාවක් කරගෙන මට කොහමද මේ බයිස්කෝප් කතන්දරේට එන්න ඕනේ වුණා. ඉතින් මම තුන්වෙනි සහාය අධ්‍යක්ෂක නියම තමයි ඉන්ඩස්ට්‍රි එකට ආවේ මට මේ කොහමද අල්ල ගන්න. මම ආයෙත් ඇත්තම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඉතාලියල. මේ රටේ රංගපාලන කිසිම දෙයක් වෙන්න මට මේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් නමුත් ඒ කාලේ ආවම මට තේරුණා මේ අපි කරන එක වැරදි කියලා. අපි කරන එක හරි නැහැ කියන එක මට ඒ කාලේ තේරුණා. එතකොට හැබැයි මට කිසිම පිළිගන්නේ නැහැ. මොකද මම බොහොම සාමාන්‍ය පරිවලක ඉතින් මට අතේ ඉන්න ගන්න කියාවක් තිබෙන්නේ නැහැ. එතකොට තමයි මට හම්බෙන් මම කරපු කෙටිචිත්‍රයක ඩිලිට් කරන්න එංගලන්තේ ෆිල්ම් ස්කූල් ඉගෙනගෙන ලැබු දවිතව හම්බුනේ. මේ මීට අවුරුදු 12කට 10කට විතර කලින්. ඉතින් දමිත හම්බ වීම තමයි සමහරවිට මම හිතර මම කියන්නේ දමිත කියන්නේ ෆිල්ම් ස්කූල් එකට කියලා. දමිත කියන්නේ අපිෂෙන් බරපතල බැනුමක් කියන ජීවන සිනමාව ගැන කියන බරපතල බැනුමක් සහිත කෙනෙක්. ඉතින් දමිත තමයි ඇත්තටම මට මේ ජාත්‍යන්තර සිනමා කියන එක මගේ එළියට දැම්මේ. දමිත මට කිව්වද ලියන්න කියලා මම ඩිරෙක්ට් කරන්න පුළුවන් මෙහෙම කරපන්. ඉතින් දමිත මම හිතන්නේ මට ඒ වගේ කරන දමිත මම කියන්නේ මගේ ලොකු අයිය කියලා. ඉතින් දමිත තමයි මාව නිර්මාණයක් ඇතුලේ මාව මෙන්ටලි බලාගන්නේ. මොකද නිර්මාණයක් කියලා කියන්නේ හරි අමාරු අමාරු දෙයක් ලියනවා කියන එක ඩිරෙක්ට් කරනවා කියන එක නිර්මාණයක් කරනවා කියන එක සයිකොලොජිකලි හරි ප්‍රෙෂර්. ඉතින් මගෙත් එක්ක හැම වෙලාවෙම එකට ඉන්නේ දමිත. අපි ලියන්නේ එකට දමිත අපේ එඩිටර්. කූඹියේ එකට ලක්මාලට යම් කිසි අයිතියක් තියෙනවා නම් ඒක ඒක නිර්මාණීය අයිතිය කිසි 50 අපි දෙන්නටම අපි දෙන්න සම සාමාජිකයෝ එකේ හැම තැනදීම. ඉතින් ඒක තමයි දමිතේ කතාව. මොකද මේකට මට වැඩි නිදිබරලා තියෙන දමිත. සංස්කාර ශිල්පියයි කියන මම ඔය ට්‍රේන්ස් වල තියෙන එකපාරයි නම් 20 නම් අපි සංසිතන්නේ 20,000 පාරක් ඔබ බලලා තියෙනවා.
හැබැයි මං හිතන්නේ දමිත වැඩි එළියට එන්නේ නැහැ. මං හිතන්නේ ඔබතුමා සහ මේ අනිත් විශේෂම ප්‍රධාන නළුවන් තමයි මේ ගැන කතා කරන්නේ. මට ඒක ගැන කතා කරන්න හිතුණා ලක්මාල්. දැන් මේ ඔබ තෝරගෙන තිබෙන ප්‍රධාන චරිත ගත්තත් මේ තුමිඳු මේ රංගපාන ජයන් ප්‍රනාන්දුගේ චරිතය, ඊට පස්සේ කලණ වීරසේකර ප්‍රියන්ත මහා මේ උපතගමක චරිතය රංගපානවා. දැන් ඔවුන්ුණත් අර
ගුණසේකර
ගුණසේකර සමා වෙන්න. දැන් ඔවුන්ුණත් අර ලංකාවේ ඉන්න මේ ජනප්‍රියම තලයේ මේ නළුවන් නෙවෙයි ඔබ තෝරගන්නේ. මං හිතන්නේ ඔබ මාධ්‍යයකට යද්දී මං හිතන්නේ ඒකත් බලපා නැති. ඒ වගේ විශේෂමට කතා කරන්න ඕන දේ තමයි ඔබ තෝරගෙන තියෙම සිසු අනිත් චරිතය. දැන් මේ විශේෂම කතා වෙන චරිතයක් තමයි අර මේ පක්ෂ නායකයා කියන චරිතය. මං හිතන්නේ මේ 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 එතුමා කරන රංගනේ ඉතාමත්ම තාත්වික රංගනයක්. ඒක හිතාගන්න බැරි තරමට තාත්විකයි. මොකද මිනිස්සු අර බලන විශේෂම ප්‍රේක්ෂකයෝ ඒ කියන්නේ ඔහුට මේ මේ වෛර කරන තරමටම ඌ තාත්වික රඟපානවා. මං හිතන්නේ ඔවුන් ගැන සඳහන් කිරීමක් කරන්න ඕන නේද?
ඔව්. ඒ පරාක්‍රම ජයසිංහ කියලා කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂවරේ එකදාගහිකේ කරාවගේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයා. ඊට අමතරව දැන් විශ්‍රාමිකයෙන් පසු වෙන ව්‍යාපාරිකයෙක්. ඉතින් පරාක්‍රම අයියා අපිට හම්බු වෙන්නේ අපි ඔය චිත්‍රපටි බලමින් රස්තිය අදු ගහපු කාලේ. පරාක්‍රම අයියා අපි රස්තිය අදු ගහපු තැන් වල චිත්‍රපටි බලන්නේ. ඉතින් ඒ කාලේ හම්බ වෙන වෙනස් කියවීමක් තිබ්බ වෙනස් සිදුවක පුද්ගලෙක්. ඉතින් අපි තෙන්නකෝන්ගේ චරිතය ලියනකොට, පක්ෂ නායකයන් චරිතය ලියනකොට අපිට ඕන වුණා ඒ වගේ මැචුව පෙනුවක් කියලා. අපි බැලුවා, අපි සාමාන්‍ය ඇත්ත කෙනෙක් ගෙනාවොත් මිනිස්සු දන්නවා රයිට් මේ නළුවෙක් මෙයාගේ චරිතය මෙහෙම වෙන්න පුළුවන් කියලා. අපිට ඕන ප්‍රෙඩික් කරන්න බැරි. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ, මේ එයාව
අඳුරගන්න
බැරි චරිතයක් විදිහට ගේන්න. එයා කවුද කියලා කාටවත් එතකොට එකපාරට ජජ් කරන්න බෑ. ඉතින් ඒ අනුව තමයි අපි තියෙන්නේ කියලා අපි පරාක්‍රමයව ගේන්න. ඒතර පරාක්‍රම රඟපාලා තිබුණේ පරාක්‍රම වලිමට බෑ. ඒක බෑ ලක්ෂ්මල් මට මොනවද ජනිතයි කියලා නතරව බෑ. මම නළුවෙක් නෙවෙයි ලක්ෂ්මල් මට අමාරුයි මේක කියලා. ඉතින් අපි දැන් හැමදාම වගේ බලහත්කාරයෙන් අපි දැන් එහෙමයි කරන්නේ. මේ අපි පරාක්‍රම අයව කන්නේ කරුවා. ඉතින් මේක කරමු කියලා ඊට පස්සේ මම කියන්නේ අධ්‍යක්ෂරේ කීම සහ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරපු ටෙක්නික් එකක් තමයි අපි ගොඩක් වෙලාවට මේ දෙබස මෙහෙමම කියන්න කියලා අපි කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ ඩිරෙක්ට් කෙනෙක් විදිහට. මම ගොඩක් වෙලාවට අපි රිහර්සල් කීපයක් කරලා අපි ඒගොල්ලන්ගේ කියන්නේ ශිල්පීන්ගේ ඒගොල්ලෝ අතර හැපි වෙන කෙමිස්ට්‍රි එකක් කියලා අපි කියන පොඩි රසායනිකයක් ඇති වෙනවා. සංගීත දර්ශනයක් අපි රිහර්ස් කරනකොට ඒ දර්ශනයක වෙලාවකදී ඒගොල්ලන්ට ඇත්ත වෙන්න පටන් ගන්නවා. රිහර්ස් කරන යම් ස්ටේජ් එකකට පස්සේ ඒක ඒගොල්ලන්ට ඇත්ත වෙන්න පටන් ගන්නවා. ඒක ඇඟට දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම දෙයක් කියා ගන්න පටන් ගන්නවා. ඒ අපි බලපු කලබලයක් තිබුණා. ඒකට සිටියන් දෙන්නෝනේ මගේ නිෂ්පාදකවරයාට. අපිට මේක කලබලයක් තිබුණා. ඒක අපිට වෙලාව තිබුණා. ඒක ශිල්පීන් දෙක ඇත්තටම දැනෙන්න පටන් ගන්නවා. එයාට දැනෙනවා එයා පක්ෂ නායකයෙක්, එයාට චැලෙන්ජ් කරනවා මේ ගේම් කාර්යය. ඒක ඇත්තටම දැනෙන්න පටන් ගත්තට පස්සේ රංගනය හැම වෙලාවෙම හරි තාත්විකයි. මං හිතන්නේ කූඹියෝ ගැන ගොඩ දෙනෙක් රංගනයට ක්‍රෙඩිට්ස් දීලා තිබුණා. ඉතින් ඒකට ගොඩක් හේතුව අපේ ශිල්පීන්ගේ ඉතා බරපතල කැපවීම. අනිත් පැත්තෙන් අපි ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරේ පුළුවන් තරම් රිහර්ස් කරලා ඒක ෆීල් වෙන්න. يعني ෆීල් එකක් ෆීල් වෙන්න අරලා සමානලද ශිල්පීන් මත යෝජනා කරලා මේ දෙවස කියන්න බෑමතන් මේක මේ විදිහට කියවෙන්නේ නෑ. මේක අපිට මෙහෙම කරන්න බෑ. මට මේක අල්ලන්න බෑ. ඒ වගේ කියලා අපි ඒවට ඉඩ දෙන්නේ අපිට දෙන්න. ඉතින් එහෙම ඒක අන්තිම ප්‍රතිඵලය තමයි මම හිතන්නේ අපිට දැන් පරස්පර විතරද ගැක්කොත් ඒ සමානලද මට මේ දෙවස කියන්න බෑ කියලා.
ඔව්, ඇත්තනම මං හිතන්නේ කියන්නේ ඉවක් තියෙන එකත් මං හිතන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔබ ලබාගත්තු මේ දායදයක්. ඒ වගේම මතක් කරන්න ඕන දැන් අපි යුරේනි නොෂිකා සාමාන්‍යයෙන් අපි මේ එතුමිය එච්චර ලොකු මේ වගේ නිර්මාණ කරපු මේ ශිල්පිනක් විදියට දැනගත්තේ නැහැ. නමුත් ඔහු ඇය රංගපාන මේ හිරුණුගේ චරිතයත් බොහෝ විට මේ ප්‍රේක්ෂකයන් අතරට ගියා.
ඔව්, ඇත්තටම යුරේනි මම දන්නේ 2000 හතේ අතේ වගේ ඉඳලා. ඉතින් මම ඒ කාලෙත් විශ්වාස කළා යුරේන් ඉතා දක්ෂ මිනිහක් කියලා. අදටත් ඒක හැබිලි විශ්වාස කරනවා. නමුත් අවාසනාවකට අපේ රටේ යුරේන් වගේ ජනප්‍රිය යුරේන් ටික ජනප්‍රියයි ලංකාවේ ප්‍රේක්ෂකයෝ අතර. ඉතින් ජනප්‍රිය චරිත ඒගොල්ලෝ හිතන්නේ ගොඩක් අය බාරගන්නේ නැහැ යුරේන් වගේ අයට වගේ චරිත නිරූපණයක් කරන්න පුළුවන් කියන එක. හිරුනි කියන්නේ කිසිසේත්ම යුරේන් වලදී එතකොට ඒ වගේ ෂාප් ස්ටේජ් එක ඇතුලේ නිරන්තර අභ්‍යාසයෙන් ෂාප් වෙච්චි විතර නොදකින ඇක්ටින් ටෙම්පෝ එකක් එක්ක යුරේන් හිරුණ විදිහට අපි ඇත්තටම මමයි දැනට ඒක පොඩ්ඩක් බය හිටියා යුරේන්ට පුළුවන් වේද මේ ටෙම්පෝ එක ඇක්ටින් අපිට විශ්වාසයක් තිබුණා යුරේන්ට දක්ෂකමකයි හැකියාව තියෙනවා කියලා. ඉතින් මම හිතන යුරේන් එක නවත නවත පොත්තු කරුවා. මොකද සමහර අය මට මගේ ශේස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨව පවා අපිට කෝල් කරලා කියලා තියෙනවා අපි දැන හිටින යුරේන් එච්චර දක්ෂයි කියන එක. මම ඉතා වගකීමෙන් කියනවා
ඔබ ඇතන මේක ඔප කළ පෙන්වා. ඒ වගේම කතා කරන්න ඕන දැන් මේ ජයහන්ගේ චරිතය රඟපාන තුමිදු දුඩන් තැන්නත් ඊට පස්සේ ප්‍රියන්තගේ චරිතය රඟපාන කල්න ගුණසේකරත් ඔවුන් ඇතරම මේ වේදිකාවේ ගොඩක් ආභාෂයේ තියෙන චරිත. දැන් අපි අද බලන නිර්මාණ ගත්තාම මේ ලක්මල් අපිට හිතනවා මේක මේ අපිටත් රඟපාන්න පුළුවන් දෙයක් කියලා. රංගනේ කියන්නේ ඊට වඩා එහා ගිය බුදයක් නේද? මං හිතන්නේ මේ තුමිඳු ප්‍රියන්ත පෙන්නනවා මේ රංගනේ කියන්නේ මොකද්ද? ඊටයි කියන්නේ දැන් අපි ප්‍රේක්ෂකයන් විදිහට විග්‍රහ කරන ඔබ දැකලා තියෙන මිනිස්සු මේක මේ විශ්ලේෂණය කරන හැටි මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත්. ඒ කියන්නේ රංගනේ මොකද්ද කියන එක සාමාන්‍යයෙන් මේ දැනගන්න තරම් මේ රංගනේ වගේම ඉතාමත්ම තාත්තික රංගනයක් දෙදෙනාම මේ යෙදෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ප්‍රධාන චරිතයන් දෙක හැටියට.
ඔව්, ඒ කියන්නේ එකක් තුමිඳු සහ කලණ, ඒ කියන්නේ ඔෆිසි තියෙන එකක්. ඒ අය දෙන්නම් පිටපතට ඉතා කැමති වුණා. මොකද තුමිඳු නිතර ටෙලිවිෂන් එකේ කියන දකින්න කෙනෙක් මේ දවස්වල තුමිඳු මතන් තුමිඳුගේ කාලේ වේද ළඟ ළඟ තුමිඳුගේ නිර්මාණ කීප එළියට ආව. නැත්තම් තුමිඳු අපි කාලාන්තරික කරයක් දකින්න ශිල්පියෙක්. ඉතින් කලණ ගත්තත් එහෙමයි. කලණ මම හිතන්නේ ලිනියර් සගින් කියන සාරංගේ ලිනියර් සගින් කියන ටෙලිගාටි ඉතා ජනප්‍රිය වුණා. ඉතින් හැබැයි ඒ දෙන්නම මේ පිටපතට ඉතා දැඩි ආදරය කරන්න ගත්තා. ඒ කියන්නේ මාස කීපයක් අපි එකට වැඩ කරේ. මොකද ජිහාන් ප්‍රනාන්දු කියන්නේ මම හිතන්නේ තුමිඳු හිම කියන පිටන චරිතයක් නෙවෙයි. ඒ තුමිඳුගේ විශේෂ විශ්වවිද්‍යාල ආචාර්යවරේ පිටාහන පැවල් පස්සේ මෙහෙම හිටියදිච්චි එහෙම කළා. ඒකකට කලන ගුණ සීකර ගත්තත් කලන ඇත්තම කොළඹ. ඒ කියන්නේ කලන ගමකෙක් කියලා නෙවෙයි පරිස්සම වාහනයක කොළඹ කොළඹ ළමයි. එතකොට මේ දැන් ඒ දෙන්නටම සිද්ධ වුණා මම කියන්නේ මේ මිනිස්සුගේ රූපාන්තරණය කියලා. ඒ කියන්නේ දෙන රූපයක් බවට පත් වෙන්න ඒ දෙන්නටම සිද්ධ වෙන වෙන සිද්ධලේ දෙන්නෙක් බවට පත් වෙන ඉතින් ඒක අපි මාස කීපයක් කැප කරලා පිළිවිසහ කලම එවිලේ ඉස්සත් බැදිව කැප වුණා. දැන් සමහර වෙලාවට පිළිදිමට ඇවිල්ලා කියලා තියෙනවා ලකා මේ සීන් එක මම පොඩ්ඩක් ඕව ඇක්ටිව් මම කියනවා ඔව් හැබැයි මේ සීන් එක ඇතුළේ එයා හැම ඉන්න ඒක මට ඕනේ හිම අන්කම්ෆර්ටබල් වෙන්න එයා හිමි ඉන්න කමක් නැහැ. ඒක ඉතින් අතිශයින් සමින්ඥානික එයාගේ රංගනය පිළිබඳව කලම ගත්තොත් එහෙම මම හිතන්නේ තරුණ රංගන ශිල්පීන් දෙන චිත්‍ර රංගපානෝට ඒගොල්ලෝ අවධානය සම්බන්ධයෙන් ගැටෙනකට කවුද ලොකු කවුද පර්සනලිටිස් වගේ ප්‍රශ්න දී දෙන්නට මේ දෙන්න මාර ආදරයෙන් පාස්සක් තාමත් ඒ දෙන ඒ ආදරයෙන් එන්න දෙන්න චේචනාව බලාගත්තන ක්‍රීෂණ විදිහට අයිය මල්ලි විදිහට ඒ ආදරය ක්‍රාමයිකේ තේන්නේ ඒ දෙන්න ස්වභාවික ලෝකෙත් ඒ වගේම ආදරය කියන විදිහ ඒක අපිට මාරු දවස් වුණා මතක් දමිතට අසංකයයට අපිට මේ නිර්මාණයේ චරිතාංග ගොඩනගා ගන්න චරිත ලක්ෂණ සිෂන් ප්‍රධාන සම්බන්ධි චරිත ලක්ෂණ ගොඩනගා ගන්න ඒ සෞදිරු දෙන්නගේ රංගන හැකියාව සහ පුද්ගලිකව මිනිස් විදිහට කියන කීවීම අනිත් පැත්තෙන් ඔවුන් නිර්මාණයේ දෙස ඉතිලකාට දැක්වූ ආදරය කුංගයට අපි කියන දැක්වූ ආදරය ඒක තමයි මගේ රූගත කිරීමකදී වැදගත්ම දේ තමයි අපි ශක්තිය විතර කුංගයට එකට මේ වෙන්නේ මිනිස්සු ශක්තියක් විනාසිදී ඉතිරි කතාවක් හත්තාවක් ඉතින් ඉසිනකාට ආදරය කිරීම තමයි ඉසිනකාට රෙස්පෙක්ට් කරගෙන මිනිස්සුට අනිත්‍යතාවයේ සීමාවල් අඳුරගෙන ඒකටයි වැදගත් වෙන්නේ පිළිවිත් කලණක් මම හිතන්නේ සීල දේවල් හරියට කරුවා ඒක නිසා තමයි හැමෝම ඒගොල්ල ගැන කතා වෙන්නේ මට හරි සතුටුයි
ලග්මන් මට අවසාන වශයෙන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතන පොඩ වෙනස් දෙයක් දැන් අපි ඔබේ නිර්මාණයත් එක්ක මම හිතනවා දැන් අන්තර්ජාලයේ විශේෂයෙන්ම මේ මුහුණු පොතේ Facebook එකේ මේ කූඹිගොල කියලා වෙනම කණ්ඩායමක් උදේලා මේක නාට්‍ය බලන කණ්ඩායමක් උදේලා අපි දකිනවා මේ විවිධ නිර්මාණ හැකියාවන් තියෙන පුද්ගලයන් එළියට එනවා දැන් අපි දැකලා තියෙන මේ උතුමාගේ පින්සල් නිර්මාණ චිත්‍ර නිර්මාණ අපි දැක්ක කවි ඊට පස්සේ සංවාද ඇති වෙනවා ඊට පස්සේ වෙනත් නිර්මාණ මම හිතන්නේ මේක තමයි වෙන්න ඕනේ නේද මෙතන තමයි ගැටෙන්නේ ඊට පස්සේ මේ කතාව මෙහෙම වුණා නෑ හොඳයි කියලා කියනවා ඒ කියන්නේ මේ නිර්මාණයේ මම හිතන්නේ ඔබතුමත් බලාපොරොත්තු වෙන්නේ නැති ඉහළ තලයකට මේ ඔසව තමන්න හැකි වෙලා තිබෙනවා
ඔව් ඒ කියන්නේ දැන් උක ලංකාවේ තියෙන කබ්බසි වගේ නමුත් ලෝකේ ඉතා විතර සිද්ධ වෙන දැක් ඒ කියන්නේ සමහරවිට
කැස්සක් ආ නේ සිප්‍රශේ ඔව්
ඒ තමයි එක ආර්ථිකකින් තවත් ඉන්ස්පයර් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තත් එහෙම ලෝකේ ඉපත් සුත්‍රකේ සංගීතඥයන්ගේ මියුසික් සිම්ෆනිස්වල චිත්‍රපට හැදලා තියෙනවා. ඒ වලින් චිත්‍ර ඇඳලා තියෙනවා. සමහරවිට චිත්‍රවලින් චිත්‍රපට හැදලා තියෙනවා. චිත්‍රවලින් මියුසික් හදලා තියෙනවා. ලෝකේ මේක හරියට සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අහෝදර කලාවන් එක එකින් පෝෂණය වීම. දැන් අපි කොළඹ දැම්මහම ඉතින්නේ පිටස්සේ මියුසික් ටැක්ස් කරලා දැම්ම කෝලියෝ එකට. ඊට පස්සේ සමහර අය චිත්‍ර ඇඳලා දැම්ම. සමහර අය කතාවට දේවල් එකතු කරා. ඒ සමහර අය අපිට හිතා ගන්න බැරි.
කාටුන් නිර්මාණ.
මම පුද්ගලිකව විශ්වාස කරන දේ මම ඔව්. මම පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි හැම මිනිහෙක්ම නිර්මාණශීලී. මම වාසනාවන්ත වෙලා ඉන්නවා extra විදිහකට ඒක කෝටි ගාණක් මිනිස්සු අතර උදාහරණ මාධ්‍යක කොටස්කාරයෙක් වුණා. එහෙම නොවුම කියන අනිත් මිනිස්සු නිර්මාණශීලී නෙවෙයි. නෑ නෙවෙයි මේක තේරෙන්නේ හැමෝම නිර්මාණශීලී හැමෝටම නිර්මාණශීලී අදහස් කියලා ඉතින් දැන් අර ඉස්සර ඕක කීප දිනක් අතේ තිබුණේ නමුත් මේ Facebook ඊට පස්සේ YouTube මේ වගේ දැන් social media මේ digital platforms වලින්සනවත් එක්ක හැමෝටම තමයි කියලා අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා ඉතින් මම හිතනවා මම සහ දමිත කූඩියේ අපි කණ්ඩායම වාසනාවන්තයි මේ transformation එක අර මේ පරිණාමයේ නැද්දට අපි හරියට අමුවීම සහ අපි යම් කිසි උදව්වක් දීම ලංකාවේ තුලේ පරිණාමයේ තීරණ ගන්න. ඉතින් මම හිතන්නේ ඒකයි ඒ කුඹි දිල සහ තවත් ඒ කුඹි දිල නොවුණත් තව ඒ කුඹි දිල මම හිතන්නේ 35ක් විතර ඉන්න තවත් කුඹි දිල කියලා එකක් තියෙනවා. ඒක ඉන්න ඒක 10,000 දෙක 10,000 දෙක හොයි දිනවා මේ මෙන්ඩර්ස්ලා. ඊට පස්සේ තව ලේකෙත් සංවාද තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මට දමිතට අසංකයියට ඊට පස්සේ අපේ මෙලි නිර්මාණ කණ්ඩායමට ඉතා නිහතමානීව යම් කිසි ආඩම්බරයකට ලක් වෙන්න පුළුවන් අනිතර අපිට බයින් එක පවා හේතුව ඉතා පුංචි සීතර අපි ලොකුයි නෙවෙයි මේ ඉන්ඩස්ට්‍රියට මමවත් දමිතවත් අසංකවත් ඉතින් ඉන්ඩස්ට්‍රියට බොහොම පොඩි අය විදිහට අපිට සෑහෙන කතා බහක් කරන්න පුළුවන් වුණා මම හිතන්නේ අපි කියන හතර දෙනාගේ වාස්තව වෙන්නත් පුළුවන් අපේ මහන්සිය ප්‍රතිඵලයක් ආසනකට වැඩි ඒක අපේ මහන්සිය ප්‍රතිඵලයක් ඉතින් අපි අදාහරි සතුට වෙනවා ඒක ගැන අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට තව අනිත් සහෝදරවරුගේ ලක්ෂණ නිර්මාණ අපිටත් බලහිර අනිත් අලුත් දේවල් කරයි කියලා කියන්නේ
ලක්මල් ඇත්තට බොහොම හොඳ වැඩක් විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂකයන් විදියට බොහොම පිපාසයකින් හිටපු ප්‍රේක්ෂකයන් මේ ආපහු අල්ලගත්තට බොහොම ස්තුතියි ඒ වගේම අපි බලාපොරොත්තු වෙන මේ විශේෂ මේ මාධ්‍ය අඩුම වතනේ මේක මිකාර මණ්ඩෙඩිල්ලක් ඔබේ වචනෙන් කිව්ව මණ්ඩෙලි මේ වෙන්නේ දෙන්නේ නැතුව මේ වගේ නිර්මාණකරුවන්ට අත දීලා සහ නිර්මාණකරුවන් දිරිමත් කළ අපිට ඇත්තටම ඊළඟ කතාවත් මේ ගේම් කාර්යයේ කතාවක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම වුණොත් මං හිතන්නේ ඔබේ නාට්‍යෙන් ඊට ඒක හොඳටම මේ කතාව අන්තිමම ගිහලා තියෙනවා. මං හිතන්නේ වෙනස් නිර්මාණයක්. මේ වගේ නිකන් අර කුතුහලයක් උපදවන නිර්මාණ බිහි කරන්න නිර්මාණකරුවන්ට ඕනකමක් හැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ප්‍රේක්ෂකයන් විදිහට ඔබතුමාත් විශේෂයෙන්ම මේ මම දන්නවා ඔබතුමා මේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ වෘත්තිම අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි ඔබ මේ වෙනත් වෘත්තියක නිලයින් පුද්ගලෙක් ඉදිරියටත් මේ ශේෂ්ඨයට යම් කිසි හොඳ නිර්මාණ තවත් බිහි කරන්න හැකි වේවා කියලා මේ අපි සීස ලංකා මේ කණ්ඩායමෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ලක්මාල ඔබට. කුතුහලකින් ඉන්න මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි ලක්පා. මේ ඇත්තටම බොහොම සතුටි අපිට එතුමා සම්බන්ධ කරගන්න පුළුවන් වීම කලින් මම හිතන්නේ විශේෂ මොකද ඔහු මේ දැන් විශේෂයෙන්ම අනිත් දේ කියන්න ඕන මේ නිර්මාණ කරුවට තියෙන්න ඕන දෙයක් ඔහුට තිබෙනවා. මේ නියතමාණිකම කියන දේනේ. අන්නේක මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒකෝ තමයි තමන්ගේ වැරදි අඩුපාඩු මිනිසු හිතන දේවල් මේ හොයලා බලලා ඊළඟ නිර්මාණයට මේ ඊට වඩා හොඳට කරන්න පුළුවන් කම ලැබෙන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම ජාමි මම මේක තමයි නිතරම මතක් කරේ මේ එතුමා තමන් ක්‍රෙඩිට් එක තනියෙන් බෙදා ගන්නෑ.
ඔව්.
නිතරම තමන්ගේ කණ්ණායමනේ බෙදා දෙනවා. නමුත් ඇත්තටම කුඹිය වගේ නාට්‍යයක් ලංකාවේ බිහි වෙච්ච මේ කාලේ අපි හිතනවා මේකෙන් ඉන්ස්පයර් වෙලා නැත්තම් මේකෙන් තව අලුත් ජීවයක් ලබාගෙන අපේ නිර්මාණකරුවෝ මේ දැන් තියෙන රැල්ලටත් වඩා වෙනස් දෙයක් ආයෙත් කරයි කියලා.
අනිවාර්යයෙන්ම.
මොකද ටීවී එකට එකතු වුණා කියලා ප්‍රේක්ෂකයේ කුඹිය බලලා මම හිතන්නේ දිගටම රඳවා පවත්වා ගන්න පුළුවන් තරමේ නිර්මාණ රූපණි තියෙනවා කියලා.
ඔව්. කුඹිය ගැන කතා කරා කලින් ඒ වගේ මේ දිනවල විකාශනය වෙනවා ඊට නොදෙවෙනිම ITN එකේම සුවාදීන් රූපණියෙම විකාශනය තවත් නාට්‍යයක් සහෝදරය වෙනත් තේමාවක් වෙනත් අර කෝණයකින් වෙනත් මේ පරාසයකින් ගලා යන නාට්‍යයක් මං හිතන්නේ අතිවිශිෂ්ටයි. මේ වගේ නිර්මාණ තමයි අපි බලාපොරොත්තුවෙන් හිටියේනේ. අපි දැන් ඔබතුමාත් මේ කලන තොරගෙන තිබෙන්නේ ඒ සහෝදරයන්ට නාට්‍යයේ තේමා ගීතේ මේ ගීතේ ගායනා කරන්නේ සංගීතය මේ කළ තිබෙන්නේ අපේ රටේ ඉන්න දක්ෂ තරුණ සංගීතවේදියෙක් වෙන කසුන් කල්හාරයන්. අපි අසන්නන්ට ඔබ මේ ගීතේ මේ නාට්‍ය බලන්න නැත පොඩ්ඩක් බලන්න. බල්ල ඔබට මං හිතන්නේ මේක කතාවකට එහා ගිය ජීවිතේ යථාර්ථය කිව්වොත් කතා කරන්නේ විශේෂයෙන්ම මාතුකා වෙලා තිබෙන්නේ යථාර්ථය කිව්වොත් නිවැරදි.
අනිවාර්යයෙන්ම චාමික.
පොඩ්ඩක් යථාර්ථයට සවන් දෙමු. Ooh. මේ ගීතෙත් එක බොහොම නිකන් පාළුවක් තනිකමක් යම් කිසි අර කොහොමද කියන්නේ කියන්නේ අර කසුන්ගේ කටහඬ කලන මං හිතන්නේ අපේ දැන් ගායකයෝ ඉන්න අපේ මේ ශේෂ්ඨ ගායිකාවත් ඉන්න අර වෙනම තලයකට අපි එක්කන් යනවානේ නිකම්ම නිකම්ම ගීතයක් ගායනා කළ ඉවරයක් නෙවෙයි දැන් ඔබ අපි කතා කරොත් අපේ ලංකාවේ ඉතුරු විශේෂම ගායිකාවක දැන් නන්දාමාලිනී උදාහරණයක් ගත්තොත් මේ ගී කටහඬ වෙනම තලයකට ගෙනියන මං කියන්නේ කසුන්ගේ කටහඬ ඌගේ කටහඬ පාලනය කරන විදිය ඊට පස්සේ වචනයක් මේ 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 ප්‍රොනවුස් කරන විදිය කතා කරන විදිය මං හිතන්නේ වෙනමම මේ හැඟීමක් ඇති කරනවා
ඔව් මම හිතන්නේ මේ චාමික අපි ලංකාවේ 2017 අවසාන භාගයේදී වගේ එළියට අප නිර්මාණ ගොඩාක් ඇත්තටම හොඳයි සමහරට අපි මේ පහු කරන්න ඉතාමත්ම තීරණාත්මක කාලයක් වෙන්නත් පුළුවන් සමහරට අපි මේ යන්නේ මීටත් වඩා නිවර දේශානකට නිසාන තිකට වෙන්නත් පුළුවන්
ඔබ හොඳ කතාවකට ආවේ කන දැන් අපි බොහෝ වෙලාවට දැන් චෝදනාවක් තියනවා මේ මේ බොහොම බාලගන්නේ නිර්මාණ එනවා එහෙම ඒකත් එක මේ මේ බොහෝ වෙලාවට ඒක තමයි නමුත් දැන් ඔබ බැලුවොත් මේ හොඳ නිර්මාණයක් ආවට පස්සේ ඒකට එකතු වෙලා ඉන්න කොටසකට පස්සේ හිතාගන්න බෑ සමහරලාට නේ ඒක හිතනවා දැන් මේ වගේ ලොකු මේ 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 ඒ වගේ ඒ කියන්නේ සමහරව දැන් ඔබ දැන් අර විශේෂම මේ ගීත ගැන කතා කරපෙහින්ද දැන් මේ සනුකගේ ගීතයක් ආවා පෙරවදනක් කියන ගීත ඊට පස්සේ අර මේ අභිෂේක
විමල වීරවන්ගේ ඒ වගේ නිර්මාණ කිහිපයක් ආව ඉතක
චාමක මම හිතන්නේ ලොකු කතාබහක් ඇති වෙනවා ඒ වගේ නිර්මාණ තුලින් අර බොහොම පුහු නිර්මාණ යටපත් වෙලා යනවා කියන්නේ ප්‍රේක්ෂකයන් තාම අවදියෙන් ඉන්නවා කියන එක ලොකු මේ හොඳ දෙයක්
ඔ මම මේ ළඟදී එක්තරා ප්‍රවීණයෙක්ගේ මේ රේඩියෝ සංවාදයක සම්බන්ධ වුණා එතුම ඇත්තටම ඉතාමත් හොඳ කතාවක් කිව්වා මම ඒක ඒ වචන වලින්ම කියන්න ඇත්ත සංගීතයේ තියෙන රේඩියකින් එළිය කිව්වා රේඩියෝ කියන්නේ ඇත්ත සංගීතය නෙමෙයි කිව්වා සංගීතය ඇත්තටම තියෙන රේඩියකින් එළියේ ඇහෙන්නේ නැති ටිකේ
අනිවාර්යයෙන් මොකද ගීතයක සාමාන්‍ය වචන ටික දැන් අපිට දැන් අපි කතා කරලා තියෙනවා දැන් විශේෂයෙන්ම අද බැලුවොත් විශේෂයෙන්ම දැන් මේ සංගීත අධ්‍යයනය මොකද සංගීත ඉගෙන ගන්න කට්ටිය ලොකුවට ඉගෙන ගන්නවා විශේෂයෙන්ම සංගීතය පිළිබඳව විශේෂ පිටරට ගිහිලා ඉගෙන ගන්නවා නමුත් අපිට නැති වෙලා යන දේ තමයි කරන්න මේ සාහිත්‍ය කියන දේ මොකද ගීතයක් අපේ මිනිස්සුන්ගේ හදවතේ රැඳුනේ මේ සාමාන්‍ය හොඳ ගීතයක් රැඳෙන්න හේතුව මේ පරිකල්පනය මොකද ගීතයක් දැන් අපි හිතමු යම්කිසි ගීතයක් ප්‍රචාරය කරනවා කියලා දැන් ගීතයේ ඔබ රස විඳින විදියයි වචනත් එක්ක ඔබ රස විඳින විදියයි මම රස විඳින වෙනස් පරිකල්පන දෙකක් අපේ අත්දැකීමුත් එක්ක එක වෙනස් වෙනවා දැන් අද වෙලා තියෙන මේ විශේෂම රූප රචනයකුත් දාන එතකොට මේ මේ කියන්න ඕන දේ කියලා ඉවරයි ඒ වගේම ඊටත් උඩින් මේ රචනයේ කිසිම හරවත් බවක් නැත්තම් මිනිසුන්ට ගන්න දෙයක් නැහැ ඒ කියන්නේ දැන් නිර්මාණ පිළිබඳව බොහොම පිපාසයකින් ඉන්න මිනිස්සු කට්ටවශයක් අද ඉන්නේ විශේෂයෙන්ම මේ දැන් අද ගත්තොත් අපේ රටේ විශේෂම ලංකාවේ ජීවිතේ බොහොම ඒකාකාරී පීඩාකාරී ඉතාමත්ම මේ 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 එතරම් නිදහසක් නැහැ නිර්මාණයක්වත් රස විඳින මිනිසුන්ට ඉඳලා මේ වගේ නිර්මාණයක් ආවට පස්සේ ඒ කියන්නේ මිනිස්සු බොහොම මේ සතුටින් එක බාර ගන්නවා දැන් මේ ලක්මාල් කතා කරපු දේ කරලා දැන් ඔබ මේ IMDb
කියන මේ ratings
system එක දැන් breaking pad prison break කාටයි තර්ක කරන්න පුළුවන් මේ කුඹියෝ මොකද්ද මේ වගේ එක පිළිගන්නවා ඒක මං හිතන්නේ ඔකලන ඔබත් පිළිගන්නවා ඒක ලක්මාල් පිළිගන්නවා ඒක කිසිම අවබෝධ මේ තර්කය නමුත් දැනගන්න ඕන දේ තමයි මේකේ නිර්මා මේ ratings ඉහළ යන හේතුව මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා කියන එකනේ
ඔය කියන්නේ ලංකාවේ ඇත්තටම ලක්මල් කියපු කතාවත් හරි ඔක ඇත්තටම මේ වෝට් කරනොත් අපි සිංහල ජනතාව උන්ටයි මොකද ශ්‍රී ලාංකීය නාට්‍යයක් සිංහල භාෂාව යනකොට මං හිතන්නේ වෙනත් ජාතිකෙක් කැවිලා ඔකට වෝට් කරයි කියලා. නමුත් එකෙන් ගන්න තියෙන්නේ ඒ දිරිගන්නෝ ඒ නිර්මාණකරුවව තාම මේ වැඩයක් කරන්න මිටත් වඩා වෙනස් කතාවක්. නමුත් ඔයා කරන දේ දිගටම කරන් යන්න අපි ඔයා වගේ කරනවා.
ඔව් ඉතින් නාට්‍ය ගැන බැලුවත් කරන දැන් සමහරට සමහර ඔය මේ ඔබටයි මටයි කියලා රඟපාන්න පුළුවන් දැන් තියෙන නාට්‍ය වල
ඔය කියන්නේ මම තමයි මම හොඳ කතාවක් කියන්න ඒ මෙගා නාට්‍ය වල අද කොටස බාල නැතුව තව මාසෙකට බාල නැතුව ඊළඟ මාසෙ බාල ඔයාට ඒත් කතාව තේරෙනවා
ඔව් සමහරලාට මං හිතන්නේ අපි ජීවිතේ කාලේ අපි ජීවිතේ ගැන ඊට වඩා එක්මන්ට් නේද මං කියන්නේ රාමුලජේ මේ කතාව ගැන වඩා
කතා හිතාන්නේ කිසි බැරි කමක් නැහැ මාස දෙකක් නබලා හිටියා
ඉතින් එහෙම වුණා පස්සේ නිකන් එකක් දෙකක් නිර්මාණ තිබුණා කමක් නැහැ කල්නේ වගේ. මොකද සමහර මිනිස්සු වගේ නිර්මාණ බලන් ඉන්නවා. නමුත් දැන් වාද්‍ය වගකීමක් තියෙනවා මිනිස්සු ඉල්ලන දේකටත් වඩා මිනිස්සු මේක හිතන මේක තමයි දෙන්න ඕන කියලා හිතනකට වඩා ඊට වඩා වගකීමක් ඔවුන්ට තිබෙනවා. විශේෂයෙන්ම නේද? ඒ කියන්නේ විශේෂයෙන්ම මේ පරිකල්පන ඇති කරන අද අද තියෙන සමාජයේ තියෙන ගොඩක් මේ මේ තේමාවන් එකතු කරගෙන බොහොම යහපත් නිර්මාණ කරන්න මේ අවස්ථාව තිබෙනවා. දැන් කලින් අපි කතා කරන්න ඕනේ මේ විශේෂයෙන්ම දැන් දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කරපු දෙයක් තමයි දැන් මේ වගේ නිර්මාණ කරලා පස්සේ ආපෝ ඉතින් ඔය වගේ නිර්මාණ මේ ඉදන්නේ නැහැ ඉතින්.
කියන්න බෑ මේ ලංකාව.
ඔව්. ඒක තමයි. කල දැන් තව විනාඩි 5ක් මම හිතන්නේ තව බොහොම සුළු කොටසක් තිබෙන්නේ අපි අවසන් ගීතයටත් යමු. ඔබ තෝරගෙන තිබෙන නිසා මේ ගීතයට ගිහිල්ලා අපි අවසන් කොටස කරමු. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් අවසන් කොටස සාකච්ඡා කරලා අන්තිම ගීතය යනවාද?
කැමැත්ත.
අපි පොඩ්ඩක් කතා කරමු කලින් විශේෂයෙන්ම පොඩ්ඩක් ඉක්මනට කතා කරමු වැඩි වෙලාවක් අපි එකට යොදවන එක තේරුම්කුන් නැහැ මේ ඡන්දයක් කියනවා.
හෙට.
හෙටනේ. ඇත්තටම හෙට ඒක මේ දැන් අපි පේන විදිහට ආපහු සැරයක් අර පරණම පැත්තට ගිහිල්ලා විශේෂම කලාකරු එක එක පැති වලට ගිහිල්ලා කොටස් වලට බෙදිලා ඔබට අවංකව මේකේ වෙනසක් මොකක් හරි තියෙනවද?
චාමික මේ මට හිතෙන්නේ මෙහෙම දෙයක්. දැන් කාලයක් තිබ්බ ලංකාවේ හැමදාම ඡන්ද. දැන් මේ පසුගිය අවුරුදු දෙක පාරට එහෙම ඡන්දයක් තිබෙනවා. මම දැන් පාර්ලිමේන්තුව මැතිවරණය පස්සේ පවත්වන එකම ඡන්ද මේක.
ඔව්.
මම හිතන්නේ ලංකාවේ මේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස හෝ තමන් පෙළ ගැසී සිටියේ තමන් අදහස් කරපු දේ ඉටුුන්නේ නැහැ.
ඔව්.
ඉටුුණා නම් දැන් මෙහෙම ආයෙ බෙදෙන්න හේතුවක් නැහැ චාමික. මම හිතන්නේ මේ මම දන්නේ මේ ඡන්දෙන් තියෙන ප්‍රතිඵලයේ කොච්චර දුරට ඉදිරි මැතිවරණවල බලපානවද කියලා. නමුත් ඉතාම උපේක්ෂාවෙන් මම බලන් ඉන්නවා. මොකද මේ ලංකාවේ වෙන ඒ දේශපාලන ඇතුලේ කතිකාව ඒ සාමාන්‍ය අර වචනෙන් කියන ඩීල් මම දන්නේ නැහැ මේ මැතිවරණෙත් කොච්චර දුරට මොන වගේ දෙයක් වෙයිද කියලා. නමුත් අපි බැලුවොත් ඒ සම්පූර්ණ රාමුව දෙස ලංකාවේ දේශපාලන වෙනසක් වෙලා නැහැ.
අනිවාර්යයෙන් මටත් හිතෙන්නේ ඒක තමයි. විශේෂයෙන්ම අර ඡන්දට ඉස්සෙල්ලා මැතිවරණට ඉස්සෙල්ලා මේකේ
පොඩි ටෙල් නාට්‍යයක් ආයේ අත්තරන් කොට දෙකක් ගන්නවා. ඒ වගේ නිකන් හැරි ඉතින් අපි හොඳටම දැන් ඒ කතා බල්ලා බල්ලා අපිට හොඳටම හිතා පුළා ඊළඟට මොකද්ද මේකේ වෙන්නේ කියලා.
අනිවාර්යයෙන් මේක නිකන් මිනිස්සුන්ට දැන් උතර කොට්ටාශයක් තියෙන දැන් අපි අපි පොඩ්ඩක් අර තියෙන නාට්‍ය ගැන නිර්මාණ ගැන කතා කරපින්ද මම ඒකට පොඩ්ඩක් සම්බන්ධ කරලා කතා කරන්න මේ මාතෘකාව. දැන් දැන් අපි නිර්මාණ බල්ලා බල්ලා කරන ඇතැල්ලා කියන්නේ දැන් ඔබයි මායි මං හිතන්නේ ඔය
කොටසට බැලුවම නැහැ.
ඔව් කොටසට වැටෙනවා. බලන කට්ටිය බලනවා. දැන් ඕකතන මැතිවන්නේත් ඕක තමයි. ඡන්ද දෙන මිනිස්සු දැන් අපි බැලුවත් කනවා ගම්වලට සාමාන්‍ය විශේෂයෙන්ම ගම්බද පැතුලට ගිහිල්ලා මොන දේ වුණත් අර එකම පක්ෂයට තමයි දීලා තියෙන අවුරුදු ගානට කියලා. මොන ඡන්දය ආවත්.
ඔව්.
කිසිම අර හිතලත් ඡන්දයක් දෙන්නේ නැහැ. ඕක ඒ කොට්ටාසි ඉන්නවා. ඊට අමතරව මේ අර කිසිම අර ඡන්ද පැත්ත පලාතක යන්නේ කොට්ටාසියක් ඉන්නවා. ඔය මැතිවන්න ක්‍රමෙදි විශේෂයෙන්ම දේශපාලන කියන මාතෘකාවට හුදෙක්ම මේ මේ හෙලා දකින්න වෛර කරන කොට්ටාශයක් උතන ඉන්නවා. දැන් ඕකට ආපෞසරයක් අය කොට්ටාශය ඇදලා ගන්න ඕන නම් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ නිර්මාණ කුඹියෝ වගේ දේශපාලනයක ආපෞ මේ බිහිවෙන්න ඕන.
ඔව් ඒ කියන්නේ දේශපාලන නිර්වත කෙලින්ම මේ කුඹින් හෙලි කරලා තියෙනවා. මොන වගේ අරමුණ දේශපාලන පක්ෂවල තියෙන්නේ. නමුත් ඊටත් වඩා දැන් මේ අපි
ඒකේ කුඹිය වගේ මම හිතන්නේ දේශපාලන මේ හෙළුව හෙලි කරන හොඳම නිර්මාණ තමයි සහෝදරය. මට නම් හිතෙන්නේ.
ඔව් ඔව්. නමුත් දැන් මෙතන මේ කුඹිය එකේ දැන් ඒ ජෙහාන් කියන චෛත්‍ය තන තමන් හරි ගේම් කාරෙක් කියලා. අන්තිමට එයාත් දේශපාලන ගේම් එක ඉත්තෙක්.
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම තමයි මං කියන්නේ වෙනසක් විය යුතුයි මිනිසුන්ට බොහොම කියන්නේ අද බැලුවත් කරන මේ මේ ආදායමත් වියදමත් අතර ලොකු ඝටනයක් තියෙනවා. ඔබට උනත් තේරේ ලංකාවට නිවාඩු වුණ ගියලා පස්සේ මේ වියදම කොච්චර සැරද කියලා. අපි බැලුවොත් අසරණ මිනිසුන්ට ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන කොට්ටාශයක් ඉන්නවා. ඕක පාලකයන් තාම තීරලා තියනවද කියන සැකයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේක දැන් අපි බැලුවොත් දැන් අපි දැන් බොහෝ වෙලාවට මේ දැන් තියෙන මේ රජයට චෝදනා එල්ල කරන ගති තමයි කරන්නේ. නමුත් මෙහෙමයි. ඉතින් අවුරුදු 70ක් විතර දැන් මේ එකම විදිය තමයි කැරකිලා තියෙන්නේ. මම හිතනවා ඉතින් අඩුම තරමේ මේ මේ නිර්මාණවල වගේම වෙනසක් පෙරලියක් ඉදිරියේදී විය යුතුයි කියලා.
ඔව් අනිවාර්යයෙන්ම චාමික මම මේ පෙරේද දැක්ක රූපහානී ගිය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් HM ගාමිණී විජේසිංහ මහත්මයා මේ ලංකාවේ වර්තමාන විගණ කාධිපතිතුමා එතුමා කියන ලංකාවේ ණය බර ගැන සම්පූර්ණ අදහසක් තාම දෙන්න බෑ කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ණය ප්‍රමාණය දත්ත වශයෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ණය අරන් තියෙන විදිය සහ එක්තරා ආයතන වලින් වෙන වෙනම අරන් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ වගේ තැනකට රට පත්තලා තින්නේ එතුමා කියන දේට අධිකම ණය බරක් හිතාගන්න බැරි තරම්.
ඔව් දැන් පොඩ්ඩක් එකතු කරන්න නම් දැන් මේ මෑත කාලේ නම් චෝදනාවට හම්බුණු අරුජුන් ඇලෝසියස් ඊට පස්සේ ඔහුගේ විධායක නිලධාරීතුමා මම දැක්කා ආපහු මේ මේ හිරේට දැම්මට පස්සේ කොන්දේ අමාරුවා කියලා ඇඳවල් දීලා තිබුණා. මේක මම නම් හිතන්නේ කලින් මේ වගේ දේවල් නම් හරි වීල මොකද මේ වගේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට මේ ඇප්ලයි වෙන්නේ නැහැ නේ භාවිතා වෙන්නේ
නැහැ. අනිත් එක චන්දරයිනම
කලින් කැල්ලලා තිබ්බත් මම හිතන්නේ නැහැ එහෙම වෙනවා කියලා.
නෑ ඊටත් වඩා මේ අතරන් ගොඩ ගත්ත තින් චන්දරත් දවස් දෙකකින් තියෙන්නේ.
ඔව් මං කියන්නේ මේ ඔක මං කියන්නේ මේ මේ ආණ්ඩුව චෝදනා කිරීමක් නෙවෙයි මං හිතන්නේ අසන්නන් මොන විදියට ගනින්ද නැහැ හැම ආණ්ඩුවකට ඔබ තමයි. ඇයි මේ වෙන්නේ මං කියන්නේ මේ අපි දේශපාලන පැත්තකින් දාම උසස් නිලධාරියෙක් මේ සිරමැදිරියට ගියාට පස්සේ මොකක් හරි ලෙඩක් වෙනවා. ඊට පස්සේ ඒව බේරගන්න මේ නීතිඥුණුත් ඉන්නවා.
වෛද්‍යවරුත් ඉන්නවා.
වෛද්‍යවරුත් ඉන්නවා. මේක නිකන් අපි වීලුවක් වෙලා තිබෙන්නේ. ඒක මිනිසුන්ට මං හිතන්නේ කලකිරලා තිබෙන්නේ මෙන්න මේ වගේ දේවල් හින්දා.
ඔව් අපි ඇත්තටම මේ හෙට චන්දුණත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ හෙට චන්ද ප්‍රතිපලය ගැන අපි ඊළඟ වැඩසටහනෙන් අපි විශ්ලේෂණය කරමු
චාමික. අපි ශ්‍රී ලංකිකයන් විදියට යම් කිසි ලංකාවේ වෙන දේවල් ගැන අවබෝධයෙන් ඉන්නක වටනා මොන දේ වුණත් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා කිව්වා එකන මං හිතන්නේ අද හොඳ අපි සතුරු දවසක් මේ මේ අද දවසේ මොකද අපි බලාපොරොත්තු වෙන් හිටපු නිර්මාණකරුවෙක් විදියට අපි බොහොම ආශාවෙන් මේ මේ බලන නාට්‍යයක මේ දත්දශක මුතුමාණෙක් කතා කරන්න ලැබුණා. මං හිතන්නේ වෙනස් විදිහට හිතන නිර්මාණකරුවෙක් මේ වගේ නිර්මාණකරුව තමයි ලංකාවට බිහි වෙන්න ඕන. අපි හිතනවා මේ දේශපාලනයේ කෙසේ වෙතත් අවමතරමේ මේ තෙලිනාට්‍ය ශිෂ්‍යවත් යම්කිසි සුබ දැක්වන් අපේ ඉදිරි කාලයේදී තියෙයි කියලා.
අනිවාර්යයෙන්ම චාමික. ඔව්. අපි ඒ සියලු යහපත් දේවල් ප්‍රාර්ථනා කරමින් අද ඔබෙන් සමු ගන්නවා.
අද ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම
සුබ රාත්‍රිය
පාතු කරන
මම කල්න
මම චාම්පික හොඳ ගීතයක් අන්තිමට තෝරගෙන තිබෙන්නේ නේද?
ඔව් චාම්පික
අවසරයි.
විරාග රාගය අතරේ පනි වූ පාලය විරාමයෙන් එක් හදකට උදා පරාජය විරාග රාග අතරින් තනි වූ ආලය දුරනයි තනිකම ලැබමින් මගේ සරා මනසින් විඳ හලදා මුකුලිත කරගනු සතු නොරිසි ඔබේ සිතු ඇතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කලදාසරන විරාග රාගය අතරේ පනි විරාමයෙන් එක් හදකට උදා පරාජය විරාග රාග අතරින් තනි වූ ආලය දුරනයි තනිකම ලැබමින් මගේ සරා